नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। चिरस्सं वतपस्सामि ब्राह्मणं परिनिब्बुतं अपतितं अनायुहं तिन्नं लोके विसत् කන්ති සද්දා බුද්ධි සම්පන්න පින්නතුනි, එතකොට අදත් මේ පිරිසක් එකතු වෙලා ඉන්නවා. අද මෙහෙ විදිහට නම් සිකුරාද දවසේ උදේ පාන්දර අපි මේ යම් කිසි ධර්මමය වැඩ කටයුත්තකට තමයි එකතු වෙලා ඉන්නේ. ඉතින් එතකොට මුලින්ම අපි බලාපොරොත්තු වෙනවා විනාඩි 30ක් වගේ වේලාවක් අරගෙන යම් කිසි කෙටි ධර්ම දේශනාවක් සිද්ධ කරන්න. ඊට පස්සේ අපි ඒ පිරිසගේ තියෙන තමුන්ගේ ඒ භාවනා අත්දැකීම් බෙදා හදා ගන්න තමයි බලාපොරොත්තුව තියෙන්නේ. ඉතින් මුලින් විනාඩි කිහිපයක් අරගෙන අපි බලමු යම් කිසි පැහැදිලි කිරීමක්, යම් කිසි ධර්ම දේශනාවක් සිද්ධ කරගන්න. ඉතින් ඒ සඳහාත් මම අද යම් කිසි ගාථාවක් ඉදිරියෙන් තියාගත්තා. ඉතින් ඒ ගැන පොඩි පැහැදිලි කිරීමක්, යම් කිසි මාර්ගයේ පාද ගැනීමක් සිද්ධ කරොත් අපි මේ ගත කරන ගමන, එහෙම නැත්නම් අපි මේ ගෙවන ගමන යම් කිසි විදිහක දෙයකට හසු වෙලා ගසාගෙන යන වගේ ස්වරූපයක් තියෙනවා. ගසාගෙන යන වගේ ස්වරූපයක් තියෙනවා. ඉතින් උපතේ ඉඳලා මරණය දක්වාම යම් කිසි ගසාගෙන යාමක් තුල තමයි අපි ඉන්නේ. ඉතින් කෙනෙක් හිතුවොත්, කල්පනා කරොත් අපිට මේක යම් යම් විදිහට දකින්න පුළුවන්. යම් යම් විදිහට දකින්න පුළුවන් හැකියාවක් තියෙනවා. දැන් බලන්න පොඩ්ඩක් අපි ඔය දැන් උපතෙන් පටන් ගත්ත ගමන ඒ යම් යම් වැඩ කටයුතු වල යෙදෙනවා. යම් යම් වැඩ කටයුතු වල යෙදෙමින් කාලය ගත කරනවා. අධ්‍යාපනයේට අපේ කාලය ගත කරනවා. ඒ රැකී රක්ෂාවලට අපේ කාලය ගත කරනවා. ඒ වගේම තමුන්ගේ පවුල් සංස්ථා ගොඩනගා ගන්න කාලය ගත කරනවා. ඔය විදිහට කාලය ගෙවිගෙන යනවා. ඊළඟට දූ දරුවෝ ලොකු මහත් කරන්න කාලය ගත කරනවා. ඔන්න ඔහොම කාලය ගෙවිලා යනවා. මේ මොකක හරි යෙදිලා වැඩක යෙදිලා ඒ ඔස්සේ අපේ කාලේ ගෙවිලා යනවා. ඉතින් මේ හරියට මේ නොයෙකුත් දේවල් ඔස්සේ ගසාගෙන යනවා වගේ. නොයෙකුත් දේවල් වලට යොමු වෙලා අපි ඒ ඔස්සේ යම් කිසි දුරක්, යම් කිසි ප්‍රමාණයක් ගමනක යෙදෙනවා. ඉතින් ওই විදිහට ජීවිතේ ගත වෙමින් පවතිනවා. ওই විදිහට කාලේ ගෙවමින් පවතිනවා. එතකොට මේ ගසාගෙන යාමත් එක්ක හරියට මහා ජල කඳකට හසු වෙලා ගසාගෙන යනවා වගේ ගමනක අපි යෙදිලා ඉන්නවා. නොයෙකුත් වටපිටාවෙන් නොයෙකුත් අවස්ථා, නොයෙකුත් පීඩා, කරදර, බාධක ගැලපිලා එනවා. ඉතින් ඒ වටත් අපි හසු වෙලා යනවා විටක. විටකේ වටත් හසු වෙලා යනවා. ඊළඟට තම තමුන්ට නොයෙකුත් ලෙඩ රෝග වගේ දේවල් ඉදිරිපත් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් ඉදිරිපත් වුණත් ඒ වටත් අපි හසු වෙලා යනවා. ඔන්න ඔය විදිහට නොයෙකුත් දේවල් ඔස්සේ ගසාගෙන යාමක්, නොයෙකුත් කරදර බාධක ඔස්සේ ගසාගෙන යාමක්, නොයෙකුත් ලෙඩ රෝග ඔස්සේ ගසාගෙන යාමක් තියෙනවා. ඒ විදිහේ දේවල් වලට අපි අසු වෙනවා. ඊට පස්සේ අවසානයේ මොකද වෙන්නේ? අන්න මරණයට මුහුණ දෙනකොටත් අන්න මාරයාගේ ජලපහර ඔස්සේ ගසාගෙන යාමක් වගේ දෙයක් සිද්ධ වෙනවා. මාරයාගේ ජලපහරට හසු වෙනවා. මෙන්න මේ ජලපහරට හසු වෙලා මරණයටපත් වෙනවා. ඉතින් ඔය හින්දද කොහෙද ඔය යම් කිසි ජලපහරකට අසු වෙලා ගසාගෙන යනවා වගේ ස්වරූපයක් මේ ලෝක සත්වයාගේ ජීවිතවල, මේ මිනිසුන්ගේ ජීවිතවල තියෙන නිසාද කොහෙද නිතර නිතර මේ ධර්මයේ මෙන්න මේ ඕගයක් තරණය කරන්න, ඕග තරණයක් පිළිබඳ සඳහන් වෙනවා. එහෙම නැත්නම් බොහොම භයානක විදිහට නැගගෙන එන සැඩ පහරක් තරණය කිරීමක් පිළිබඳ සඳහන් වෙනවා. තරණය කිරීමක් පිළිබඳ සඳහන් වෙනවා. එනේ තරණය කිරීමක් කරපු කෙනෙක්ට මෙන්න මේ සංසාර සැඩ පහරෙන් එතෙර වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ මායාගේ තණ්හා සැඩ පහරෙන් එතෙර වෙන්න පුළුවන් කියලා අන නොයෙකුත් අවස්ථාවල බුදුරජාණන් වහන්සේ ගෙන හැර දක්වනවා. එතකොට යම්කිසි තරණය කිරීමක් ගැන, සැඩ පහරක් ගැන කතා කරන්න හේතු වෙන්නේ මෙන්න මේ අපේ ජීවිත දිහා බැලුවාම මේක අපි ගසාගෙන යන වගේ ස්වරූපයක් තියෙන නිසා. නොයෙකුත් දේවල් වලට අහු වෙලා, මුලා වෙලා ගසාගෙන යන ස්වරූපයක් තියෙන නිසා අන්න ඒ ස්වරූපෙම අරගෙන ඒ උපමාවම අරගෙන අන්න බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙනවා මෙන්න මේ සැඩ පහරෙන් ඈතර වෙන්න ඕනි. මේ ඕගේ තරණය කරන්න ඕනේ. අන්න ඒ තරණය කරපු කෙනෙක්ට යම්කිසි සැනසීමක් සුවයක් ලබා ගන්න පුළුවන් කියලා මාර්ගයක් පෙන්නලා දෙන්න උත්සාහ කරනවා. ඉතින් අද අපි මේ මාර්තුකා කරපු අවස්ථාවත් යම්කිසි ඔය ඕඝ පිළිබඳ සඳහනක් වෙන දෙයක් තමයි තියෙන්නේ. එතකොට ඒ අවස්ථාවේදී යම්කිසි දෙවි කෙනෙක් කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් මේ පින්නතුන් අහලා තියෙ වගේ සූත්‍ර පටන් ගන්න විදිය අර රාත්‍රියේ ඒ යම්කිසි කාලයක් ගෙවි ගියාට පස්සේ දෙවි කෙනෙක් ඒ තමුන්ගේ ශරීර වර්ණයෙන් ජේතවනාරාමය ආලෝකවත් කරගෙන ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ඉන්න තැනට ඇවිල්ලා ඒ වන්දනා කළා. යම්කිසි ප්‍රශ්නයක් විමසා සිටිනවා. යම්කිසි දෙයක් විමසා සිටිනවා. තමුන්ගේ යම්කිසි ධර්ම ගැටලුවක් විමසා සිටිනවා. අන්න ඒ වගේ අවස්ථාවක් තමයි මේකත්. එතකොට මේ සංයුක්ත නිකාය කියන ඒ ත්‍රිපිටක ග්‍රන්ථේ පළවෙනියටම තියෙන අවස්ථාව තමයි ඕක මුලින්ම ඉදිරිපත් කළා තියෙන්නේ. ටිකක් බරපතල සූත්‍රයක් තමයි මුලින්ම තියෙන්නේ. එතකොට ওই අවස්ථාවේදී තොන්න විදිහේ දෙවි කෙනෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ඉදිරියට ඇවිල්ලා ඒ වන්දනාමාන කළා. බැත්තකින් හිටගෙන මෙන්න මේ විදිහේ ප්‍රශ්නයක් අහනවා. මොකක්ද අහන ප්‍රශ්නේ? කොහොමද නිදුකානනි ඔබ මේ සැඩ වතුරෙන් එතෙර වුනේ? නිදුකානනි ඔබ කොහොමද මේ සැඩ වතුරෙන් එතෙර වුනේ කියලා අහන බුදුරජාණන් වහන්සේගෙන්. එතකොට බුදුරජාණන් වහන්සේ මේකට අමුතුම විදිහේ පිළිතුරක් තමයි ලබා දෙන්නේ. මේ අහපු ප්‍රශ්නෙට අමුතුම විදිහේ පිළිතුරක් තමයි ලබා දෙන්නේ. මොකද්ද ලබා දෙන පිළිතුර? මම නොනවතමින් උත්සාහ නොකරමින්ද මේ සැඩ වතුරෙන් එතෙර වුණා කියලා කියනවා. අප්පතිට්ටං අනායුහ. මොකද්ද කියන්නේ? එතන නැවතිලා ඉඳියෙත් නැහැ, ඒ වගේම උත්සාහ කරෙත් නැහැ. නැවතිලා ඉඳියෙත් නැහැ, උත්සාහ කරෙත් නැහැ. අනේ ඒ විදිහට මම මේ සැඩ වතුරෙන් එතෙර වුණා කියලා බුදුරජාණන් වහන්සේ පිළිතුරක් ලබා දෙනවා. ඉතින් දැන් මේක ඇහුවාම දැන් අපිට මතුවෙනා වගේම ප්‍රශ්නයක් මේ දෙවියටත් මතුවෙලා, මේ මොකද්ද මේ කියන කතාව කියලා ටිකක් පරස්පර ගතියක් මේ කතාවේ තියෙනවා. නැවතිලා ඉඳියෙත් නැහැ කියලා කියනවා, උත්සාහ කරෙත් නැහැ කියලා කියනවා. ඔන්න ඔහම තමයි මම මේ සැඩ ආතුරෙන් එතෙර වුණේ කියලා සඳහන් කරනවා. ඉතින් ඒ අවස්ථාවේදී මේ දෙවි කෙනාටත් මේ දෙවියටත් මේක හරියට තේරුම් ගන්න බෑ. තේරුම් ගන්න හැකියාවක් නැහැ. ඉතින් මේ දෙවියත් නැවතත් විමසා සිටිනවා. ඇත්තට කොහොමද නිදුකානනි ඔබ මේ නවතින්නෙත් නැතුව උත්සාහ කරන්නෙත් නැතුව මේ සැඩ වතුරෙන් එතෙර වුණේ කියලා ආපහු වරක් විමසා සිටිනවා. ඔබ නවතින්නෙත් නැතුව උත්සාහ කරන්නෙත් නැතුව කොයි විදිහෙද මේ සැඩ වතුරෙන් එතෙර වුණේ කියලා අන්න විමසා සිටිනවා. ඒතර බුදුරජාණන් වහන්සේ මේක තව පොඩ්ඩක් පැහැදිලි කර දෙන්න උත්සාහවත් වෙනවා. මොකද්ද පැහැදිලි කරන්නේ? කොහොමද පැහැදිලි කරන්නේ කියනවා. මම යම්කිසි අවස්ථාවක නැවතුණාද, මම යම්කිසි අවස්ථාවක නැවතිලා ඉඳියද, අන්න ඒ අවස්ථාවේදී මාව මේ සැඩ වතුරේ ගිලිලා යනවා. සැඩ වතුරේ ගිලිලා මරණයට පත් වෙනවා. නැවතිලා ඉඳියොත් ඒකේ ප්‍රතිඵලයක් විදිහට ගිලෙනවා කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. ඒ වගේම යම්කිසි වෙලාවක මම උත්සාහ කරොත් අන්න එතකොට මේ සැඩ වතුරේ මාව ගහගෙන යනවා. නැවතිලා ඉඳියොත් ගිලෙනවා, උත්සාහ කරොත් මාව ගහගෙන යනවා. අන්න ඒක නිසා මම නැවතිලා ඉන්නෙත් නැතුව උත්සාහත් නොකර මෙන්න මේ සැඩ වතුරෙන් එතෙර වුණා කියලා අර කියපු කතාවම තව පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවා බුදුරජාණන් වහන්සේ. එතකොට මේ දේවියා මොකද කියන්නේ? තමුන්ගේ අර ප්‍රීති වාක්‍යයක් වගේ යම් කිසි ගාතාවක් ප්‍රකාශ කරනවා. අනේ ගාතාව තමයි අද අපි මේ මාතෘකා විදිහට තිබ්බේ. මොකද්ද කියන්නේ? චිරස්සංවත පස්සාමි බ්‍රාහ්මණං පරිනිබ්බුතං අප්පතිට්ඨං අනායූහං තින්නං ලෝකේ විසත්තිකಂತಿ. මොකද්ද? මම බොහෝ කාලෙකින් තමයි දකින්නේ මේ විදිහට පිරිනිවියා වූ බ්‍රාහ්මණෙක්, එහෙම නැත්නම් මේ සැඩ වතුරෙන් එතෙර වුණා වූ බ්‍රාහ්මණෙක් මම බොහෝ කාලයකට පස්සේ තමයි දකින්නේ. අප්පතිට්ඨං අනායූහං තින්නං ලෝකේ විසත්ති. නැවතිලා ඉන්නෙත් නැතුව උත්සාහ කරන්නෙත් නැතුව මෙන්න මේ තණ්හා සැඩ වතුරෙන් එතෙර වුණා. විසත්තිකා නැමැති තණ්හා සැඩ වතුරෙන් එතෙර වුණා කියලා සඳහන් කරනවා. ඒතරොන් ඔය අවස්ථාව තමයි අද අපි ඉදිරියෙන් තියාගත්තේ. ඉතින් අපි බලමු මොකද්ද මේ කියන කතාව. මේක තේරුම් ගන්න අමාරු කතාවක් කියලා හිතෙනවා යම් කිසි පමණකට. එතකොට මොකද්ද මේ කියන කතාව කියලා අපි පොඩ්ඩක් තේරුම් ගන්න අපේ ශක්ති ප්‍රමාණයෙන් පැහැදිලි කරගන්න බලමු. ඉතින් මුලින්ම ගත්තොත් දැන් මේ සැඩ වතුරේ නැවතීම අපි පොඩ්ඩක් අඳුර ගන්න උත්සාහ කරමු. දැන් බුදුරජාණන් වහන්සේ එතන කියන්නේ මම නැවතිලා ඉඳියෙත් නැහැ. හැබැයි මම උත්සාහ කරන්නේ. අන්න ඒ විදිහට තමයි මම මේ සැඩ වතුරෙන් එතෙර උනේ කියලා තමයි සඳහන් කරන්නේ. එතකොට අපි ඕක විවිධ විදිහට පැහැදිලි කරන්න පුළුවන්. විවිධ මට්ටම් වලින් පැහැදිලි කරන්න පුළුවන්. ඉතින් අපි මුලින්ම බලමු මේ නැවතීම යනු මොකද්ද කියන එක පොඩ්ඩක් පැහැදිලි කරගන්න බලමු. ඊළඟට මේ උත්සාහ කිරීම කියන්නේ මොකද්ද කියන එක පොඩ්ඩක් පැහැදිලි කරගන්න බලමු. එතකොට ඒ දෙක පැහැදිලි කරගත්තොත් අපිට පහසුවක් වෙයි. අන්න අර නවතින්නෙත් නැතුව උත්සාහ කරන්නෙත් නැතුව කොහොමද මේකේ තෙරුණේ කියන එක පැහැදිලි කරගන්න පාදමක් හදාගන්න අපිට පුළුවන් වෙයි. ඉතින් මුලින්ම බැලුවොත් අර නැවතිලා ඉන්න පිරිස විදිහට මෙතන යම් කිසි ඇඳින්වීමක් කරනවා. මොකද්ද මේ ලෝකේ ගැන එහෙම නැත්නම් මේ ජීවිතය ගැන යම් කිසි කල්පනා කිරීමක්, ඒ සත්‍ය ස්වභාවය ගැන හිතීමක් කරන්නේ නැතුව ඔහේ මුලාවට පත් වෙමින් කාලය ගත කරන පිරිසක් අපිට දකින්න පුළුවන්. ඒ විදිහට නොයෙකුත් අදහස් උදහස් අරගෙන හොඳට සැප සම්පත් විඳිමින් අර හොඳට කාලා බීලා කාලය ගත කරන පිරිසක් දකින්න පුළුවන්. මේ ලැබිච්ච අවස්ථාව ඒ විදිහට වැය කරන පිරිසක් අපිට දකින්න පුළුවන්. නොයෙකුත් පාප කර්ම කරමින් කාලය ගත කරන, ඒවා ඔස්සේ තමුන්ගේ ශක්තිය වීරය මෙහෙවන, ඉතින් වැඩි වැඩියෙන් කොහොමද සැප සම්පත් විඳින්නේ, වැඩි වැඩියෙන් කොහොමද පාප කර්ම කරන්නේ කියන තරමට ඒ පැත්තට යොමු වෙච්ච පිරිසක් අපිට දකින්න පුළුවන්. ඉතින් ඒ පිරිස අපිට කියන්න පුළුවන් එක්තරා විදිහක අන්න නැවතීමකට ලක් වෙලා ඉන්නවා. නැවතීමකට ලක් වෙලා ඉන්නවා. නැවතිලා ඉන්න. අන්න ඉතින් මොකද වෙන්නේ මේ සැඩ වතුරට අසු වෙලා ඒ පිරිස ගිලිලා එක විදියක කිව්වොත් අන්න අපායටම ගිලිලා යනවා. අපායටම යනවා ගිලිලා. මොකක්ද හේතුව? අන්න නැවතීම හේතුවෙන්. එතකොට යම් කිසි උත්සාහයක් දරන්නේ නැතුව ඒ විදියට ධර්මයේ මාර්ගයකට යොමු වෙන්නේ නැතුව තමුන් ඒ වීරියක් දරන්නේ නැතුව කෙනෙක් ඉන්නවා නම් අන්න නැවතුණා වගේ. ඒ වෙනුවට පාප කර්ම කරමින් තමුන්ගේ වීර ශක්තිය ඒ දිසාවට යොමු කරමින් නොයෙකුත් ක්‍රම ඔස්සේ මේ ශරීරේ සැප සම්පත් විඳින්න, ශරීරයේ සන්තර්පණය කරන්න උත්සාහවත් වෙනවා නම් අනේ එක්තරා විදිහක නැවතීමක් කියලා අපිට දකින්න පුළුවන්. බොහොම පහළ මට්ටමේ නැවතීමක් කියලා දකින්න පුළුවන්. ඒ වගේම තව විදිහක නැවතීමක් අපිට පෙන්වන්න පුළුවන්. මොකද්ද? අන මේ බුද්ධ ධර්මයක් අහනවා. අහලා තියෙනවා. නමුත් අහලා තියුණාට මොකද? අන්න අර හොඳෙන් වඩා හොඳට යන්න මේ තැනැත්තගේ උනන්දුවක් උත්සාහයක් නැහැ. යම් කිසි විදිහක මේ ශාසන ප්‍රතිපදාව ගැන සඳහන් වෙනව මොකක්ද? අපි නරක ඉවත් කරන්න හොඳ අල්ල ගන්නවා. හොඳ අල්ල ගන්නවා. නමුත් ඒ හොඳ අත ඇරලා අන්න වඩා හොඳ අල්ලන්න දවසකුත් එනවා. හරියට බුදුරජාණන් වහන්සේ උපමාවට කියන්නේ මොකක්ද? මෙන්න මේ පඩි පෙලක් උඩ නැගලා යනවා වගේ. පඩියෙන් පඩිය ඉහළට යනකොට අන්න යම් කිසි ගමනක යෙදෙනවා. පළවෙනි පඩියට ඇවිල්ලා තමයි දෙවෙනි පඩිය නැග ගන්න වෙන්නේ. දෙවෙනි පඩියට ඇවිල්ලා තමයි අන්න තුන්වෙනි පඩියට නැග ගන්න වෙන්නේ. ඉතින් එහෙම ගමනක් තියෙනවා. ගමනක් තියෙනවා. අන්න ඒ වගේ මාර්ගයක් පෙන්නලා දෙන්න උත්සාහ කරනවා. එතකොට කෙනෙක් අර හොඳ අල්ලගෙන වඩා හොඳට යොමු වෙන්නේ නැතුව ඉන්නවනම් අන්න ඒ තැනත්තත් යම් කිසි ආකාරයකින් නැවතිච්ච පුද්ගලෙක්. නැවතිච්ච පුද්ගලෙක්. එතකොට මේ බුදුන්ගේ ධර්මය අහලා ඒ යම් කිසි දානමාන කටයුතු විතරක් කරගෙන ඉන්න කෙනෙක් ඉන්නවනම් අන්න එයත් යම් කිසි විදිහක නැවතිච්ච පුද්ගලෙ. නැවතිලා තියෙනවා යම් කිසි මට්ටමකින්. ඊළඟට එතනින් තව ඉදිරියට තියෙන පාරක් තියෙනවා. තමන්ගේ හිත පිරිසිදු කරන පාරක් තියෙනවා. භාවිත මනසක් හදාගන්න පාරක් තියෙනවා. ඒතොර දානේ සීල භාවනා කියලා යම් කිසි විදිහක පෙන්වන්න උත්සාහ කරනවා. ඉතින් ඒ විදිහට ඉදිරියට යොමු වෙන්නේ නැතුව ඕ අපිට කරන්න බෑ කියලා කෙනෙක් ඉන්නවනම් අන්න එයත් යම් කිසි විදිහක නැවතිච්ච තැනැත්තෙක්. නැවතිච්ච තැනැත්තෙක්. අර මුලින් කී නැවතිච්ච පුද්ගලයා අඩුම ගානේ මේක නොදන්න නිසා නැවතිලා ඉන්නවා කියලා අපිට කියන්න පුළුවන්. නමුත් මේ තැනැත්තා අන්න දැනගෙනත් නැවතිලා ඉන්න. දැනගනත් නැවතීමක් කරලා තියෙනවා. ඉතින් ඔය විදිහට අපිට ওই නැවතීම අර්ථ දක්වන්න පුළුවන්. ඊළඟට මෙතේ බුදුන් දැක නිවන් දකින්න කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් මේ ශාසනය දැන් ඉවරයි. මෙතේ බුදුහාමුදුරුවෝ මෛත්‍රී බුදුහාමුදුරුවෝ දැකලා නිවන් දකින්නවා කියලා යම් කෙනෙක් අදහස් කරගෙන ඉන්නවා නම් අන්න ඒ අත්‍යම් කිසි විදිහක නැවතිච්ච කෙනෙක්. ඉතින් මෛත්‍රී බුදුහාමුදුරුවෝ ඇවිල්ලා ඕක කියයි. ඔය කතාවම කියයි මොකද්ද? නොනවතිමින් නවතින්නෙත් නැතුව උත්සාහ කරන්නෙත් නැතුව මේ සැඩ වතුරෙන් තමුම් මෙතර වෙන්න ඕනි කියලා කියයි. අපිට ඕක ඉදිරිය කරන්න බෑ, තමුම් මෙතර වෙන්න ඕනි කියලා කියයි. අන්න ඒ විදිහේ නැවතීමක් අපිට දකින්න පුළුවන්. ඊළඟට අන්න මොකද්ද, කෙනෙක් තව කෙනෙක් ඉන්නවා මේක උත්සාහ කරන කෙනෙක්. උත්සාහ කරන කෙනෙකුත් ඉන්නවා. ඉතින් මේ දැනත්තා යම්කිසි පමණකට මේ ප්‍රශ්නේ ගැන, මේ ජීවිතය ගැන හිතලා කල්පනා කරලා තියෙනවා. මේ සැඩ වතුර යම්කිසි විදිහක සැඩ වතුරේ ආදීනව ස්වභාවයක් දැකලා තියෙනවා. ඒක මත පදනම් වෙලා තමයි මේ දැනත මේ උත්සාහ කරන්න යන්නේ. ඉතින් එතකොට උත්සාහයත් වැඩි වුණාම මොකද වෙන්නේ? අන්න ඒ තැනත්තා යම්කිසි විදිහක වැරදි දිට්ටියක් ගන්න, මේ ජීවිතේ පිළිබඳ යම්කිසි වැරදි මතයක් ගන්න ඉඩ තියෙන්න පුළුවන්. මේ ප්‍රතිපදාව පිළිබඳ වැරදි මතයක් ගන්න ඉඩ තියෙන්න පුළුවන්. ඉතින් බුදුරජාණන් වහන්සේත් අර බෝධිසත්වවදී යම්කිසි අවුරුදු ගණනාවක් තිස්සේ අන්න ඒ විදිහේ උත්සාහ කිරීමකට යොමු වුණා. වැරදි මතයක් ගත්තා තමුන්ගේ ශරීරේ. මේ ශරීරේ දිහා බැලුවම මේ ප්‍රශ්නේ වැඩි කොටසක්, යම්කිසි ප්‍රබල කොටසක් මේ ශරීරයෙන් නිරූපණය වෙනවා. ජරා මරණ ඔක්කොම එන්නේ මේ ශරීරයට. එතකොට මේ ශරීරය දිහා බැලුවම මේක යම්කිසි මේ ප්‍රශ්නෙන් වැඩි කොටසක්, ප්‍රබල කොටසක් මේ ශරීරය විසින් නිරූපණය කරනවා. ඉතින් මොකද කරේ? අන්න එහෙනම් මේ ශරීරයෙන් මිදෙන්න මොකද කරන්නේ? මේ ශරීරයට වද වේදනා දීලා පුළුවන්ද මේකෙන් මිදිලා යන්න? මේ වටේම ගිනි ගොඩක් ගහලා ගිනි ගොඩ මැද්දට වෙලා ඉඳිමින් මේ ශරීරේ තවමින් පුළුවන්ද මේකෙන් මිදිලා යන්න? එහෙම නැත්නම් මේ ශරීරයට ආහාරයක් නොදෙමින් පුළුවන්ද මේකෙන් මිදිලා යන්න කියලා අන්න උත්සාහ කිරීමකට ගියා. උත්සාහ කිරීමකට ගියා. ඉතින් එතකොට මොකද වෙන්නේ? අන්න ඒකත් බුදුරජාණන් වහන්සේ පස්සේ බුදු වෙලා කියනවා. ඒ විදිහේ කෙනෙකුත් අන්න ගසාගෙන යාමකට ලක් වෙනවා. මේ එතර වෙනවා වෙනුවට මේ සැඩ පහරේ ගසාගෙන යන ස්වරූපයකට මේ තැනත ලක් වෙනවා කියලා ඒකත් හරි පාර නෙමෙයි කියලා පෙන්වන්න උත්සාහ කරනවා. ඒකෙනුත් හරි විමුක්තියක් ලබන්න බෑ කියලා පෙන්වන්න උත්සාහ කරනවා. එතකොට අන්න කෙනෙක් හිතනවා නම් මේ මුළු ලෝකෙම බෞද්ධ කරන්න ඕනි. එහෙම නැත්නම් අපි මේ සිද්ධ වෙන අපරාධ ඔක්කොම නවත්තන්න ඕනි. එහෙම නැත්නම් මේ බෞද්ධයෝ හරි පිළිවෙලට හරියට හදන්න ඕනි කියලා හිතනවනම් අන්න උත්සාහ කිරීමකට ගිහිල්ලා තියෙනවා. ලෝකේ මට්ටම් කිරීමකට ගිහිල්ලා තියෙනවා. ලෝකේ මට්ටම් කිරීමකට බොහොම හැකියාව අඩුයි. මේ ලෝකයේ යම්කිසි ධර්මතාවයකට අනුව ක්‍රියාත්මක වෙන දෙයක් තමයි තියෙන්නේ. එතකොට ඒ ධර්මතාවය මොකද්ද? ටිකෙන් ටික යම්කිසි පිරිහීමකට, ටිකෙන් ටික යම්කිසි ආපදාවකට මේ ලෝකේ ගලාගෙන යනවා. ඒක තමයි ධර්මතාවය. ඒ දිහාවට තමයි මේ යොමු වෙලා තියෙන්නේ. එතකොට කෙනෙක් හිතනවා නම් මේ ලෝකේ මට්ටම් කරන්න, අන්න ඒ තැනැත්තත් යම්කිසි විදිහක උත්සාහ කරන තැනැත්තෙක් බවට පත් වෙනවා. උත්සාහ කරන තැනැත්තෙක් බවට පත් වෙනවා. අන්න ඒ වෙනුවට මොකද තියෙන්නේ? ලෝකේ කටුපඳුරු අපිට මට්ටම් කරන්න බෑ. නමුත් අන්න තමුන් සපත්තු දෙකක් දාගත්තොත්, තමුන් පාවාන් දෙකක් දාගත්තොත් අන්න ඒ කටුපඳුරු වලින් එන පීඩාවෙන් ගැලවෙන්න හැකියාවක් තියෙනවා. ඒකෙන් මිදෙන්න හැකියාවක් තියෙනවා කියලා කෙනෙක්ට මාර්ගයක් හොයාගන්න පුළුවන්. එතකොට අන්න කෙනෙක් එහෙනම් ලෝකේ මට්ටම් කරන්න ගියොත්, මේ හැමෝම බුද්ධ ආගම් කාර්යය කරන්න ගියොත් අන්න එතනත් යම්කිසි උත්සාහ කිරීමක වගේ ස්වරූපයක් අපිට දකින්න පුළුවන්. ඒ විදිහේ දෙයක් අපිට පේන්න පුළුවන්. නිවැරදි මතය හැම වෙලේම, නිවැරදි දේ හැම වෙලේම තියෙන්න ඕනි සුළු පිරිසක් අතේ. ඒක තමයි මේ ලෝකේ ධර්මතාවය. මේ යම්කිසි නිවැරදි ධර්මයක් තියෙනවා නම් වැඩි පිරිසක් ඒක පිළිපදින්නේ නැහැ. වැඩි පිරිසක් ඒක ඔස්සේ යොමෙන්නේ නැහැ. ඉතින් ඒකනේ අර සාරිපුත්ත මොග්ගල්ලාන කතාවෙත් තියෙන්නේ. මොකද්ද? අන්න යම්කිසි පරිබ්‍රාජකයෙක් යටතේ මේ දෙනම ඉඳියා. ඉඳලා ඊට පස්සේ අස්සජහාමුදුරෝ දැකලා ඒ යම්කිසි බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් සුළු කොටසක් අහලා තේරුම් ගත්තා, මේක තමයි හරි ධර්මය. භාග්‍යවතුන් වහන්සේ තමයි අපේ ගුරුවරයා කියලා ඇහුවා. තේරුම් ගත්තා. ඒ තේරුම් අරගෙන මොකද කරේ? අර තමුන්ගේ ආචාර්යවරයා ළඟට ඇවිල්ලා කියනවා, අපිට මෙහෙම අපේ ගුරුවරයා හම්බුණා, අපිට මේ ධර්මය හම්බුණා, අපි ඒක හොයාගෙන යන ඔබත් එන්න කියලා ආරාධනාවක් කරා. එතකොට මේ පරිබ්‍රාජකය හරි අමුතු ඉදිරි ප්‍රශ්නයක් අහනවා. අහනවා මේ ලෝකේ මෝඩයෝද නූනක්කාරයෝද වැඩිය ඉන්නේ කියලා අහනවා. මේ ලෝකේ වැඩිය ඉන්නේ මෝඩයෝද නූනක්කාරයෝද කියලා අහනවා. ඉතින් කියනවා මෝඩයෝ තමයි වැඩි. එහෙනම් මං මේ මෝඩයෝ ටික බලාගෙන ඉන්නම්, ඕගොල්ලෝ ගිහිල්ලා නූනක්කාර වැඩක් කරගන්න කියලා අන්න පිළිතුරක් දෙනවා. එතකොට අන්න අපි හිතනවා නම් මේ වැඩි පිරිසක් සත්‍යයට ගන්න පුළුවන් කියලා. ඒක මේ ලෝකේ ධර්මතාවය නෙමෙයි. ඒක මේ ලෝකේ ධර්මතාවය නෙමෙයි. හැම වෙලේම නුවණක්කාරයෝ ඉන්නේ සුළු පිරිසයි. මෝඩයෝ තමයි වැඩි. අන්න ඒ ධර්මතාවය පිළිගන්න කෙනෙක් අකමැති වෙනවා නම් අන්න එයත් අපිට කියන්න පුළුවන් යම් කිසි විදිහක උත්සාහ කරන්න යෙදෙන කෙනෙක්. උත්සාහවත් වෙන කෙනෙක්. ඉතින් ඔන්න ඔය දෙක අතර යම් කිසි පාරක් කෙනෙක්ට තෝරගන්න පුළුවන් නම් මුකුත් නොකර ඉන්නවටත් වැඩිය නොකර ඉන්නෙත් නැතුව, ඒ වගේම දඟලන්න උත්සාහ කරන්න යන්නෙත් නැතුව, ඒ වෙනුවට තමුන්ගේ නිවනක් තමුන්ගේ සැනසීමක් කෙනෙක්ට හදාගන්න යම් කිසි මාර්ගයකට යොමු වෙන්න පුළුවන් නම් අන්න ඒකම අපිට හඳුන්වන්න පුළුවන් ඕලාරික විදිහට. අන්න නැවතිලත් නැහැ, උත්සාහ කරමිනුත් නැහැ. මේ තැනැත්තා යම් කිසි වැඩක මෙන්න මේ කටුපඳුරු දෙක අතරින් යම් කිසි ගමනක යෙදිලා ඉන්නවා කියලා අපිට පෙන්වන්න පුළුවන්. එහෙම පෙන්වන්න හැකියාවක් තියෙනවා. නමුත් ඔය කියන උත්සාහ නොකරන ඒ වගේම නැවතිලත් නැති කතාව තව ටිකක් ගැඹුරට, තව ටිකක් එහාට යන කතාවක්. තව ටිකක් එහාට යන කතාවක්. ඉතින් අපි ඒක බලමු. මේක භාවිතයෙන් පුරුදු කරන පිරිසක් මෙතනට එකතු වෙලා ඉන්න හින්දා අපි මේක තව ටිකක් පැහැදිලි කරගන්න බලමු. තව ටිකක් මේක විස්තර කරගන්න බලමු. එහෙම විස්තර කරන්න හැකියාවක් තියෙනවා මෙන්න මේ විදිහේ පිරිසක් මෙතනට එකතු වෙලා ඉන්න හින්දා. ඔක තේරෙන්නේ නැහැ නොකරපු පුරුදු නොකරපු කෙනෙක්ට කිව්වොත්. නමුත් පරදු කරදපු පිරිසක් පුරුදු කරපු පිරිසක් එකතු වෙලා ඉන්න හින්දා අපිට පුළුවනි මේක තව ටිකක් ඉදිරියට අරගෙන යන්න. එතකොට දැන් අපි බලමු අපි සිහිය පිහිටවන්න උත්සාහවත් වෙනවා. සිහිය පිහිටවන්නේ යොමු වෙනවා. එතකොට අන ඇවිදීමින් වම දකුණ විදිහට ඒ කකුලට දැනෙන ස්පර්ශෙත් එක්ක අපේ සිහිය පවත්වන්න අපි උත්සාහ කරනවා. පියවරක් දෙකක් තුනක් හතරක් ඒ ඔස්සේ සිහිය පවත්වන්න උත්සාහ කරනවා. ඒ වගේම වාඩි වෙලා ඉන්නකොට මේ තැනැත්තා බලනවා අන්න හුස්ම වැටෙන විදිහ ගැන යම් කිසි අවධානකින් හුස්මක් දෙකක් තුනක් හතරක් අන්න ඒ විදිහට සිහිය පිහිටවන්න උත්සාහවත් වෙනවා. ඒ විදිහට උත්සාහ කරනවා. එතකොට යම් කිසි විදිහක උත්සාහයක යෙදිලා තමයි මේක පටන් ගන්නෙ. නිකම්ම මේක අරගන්න අමාරුයි. ඒ වෙනුවට මේ තැනැත්තා අන්න යම් කිසි විදිහක උත්සාහයක් යෙදිලා මේ සිහිය සතිය කියන දේ තමන්ගේ ජීවිතයට ලං කරගන්න යම් කිසි වීරයක් යොදනවා. ඉතින් එහෙම වීරයක් යොදලා අපි හිතමු අන්න හුස්මක් දෙකක් තුනක් හතරක් එක දිගට සිහියෙන් ගමන් කරන්න පුළුවන් වුණොත්. එහෙම නැත්නම් අපි හිතනවා ඇවිදිනකොට පියවරක් දෙකක් තුනක් හතරක් එක දිගට සිහියෙන් යන්න පුළුවන් වුණොත් අන්න මේ තැනටට ටිකෙන් ටික මේක මේ ප්‍රතිපදාව මේ වඩන ක්‍රමේ ටිකෙන් ටික අවබෝධ වෙනවා. ටිකෙන් ටික යම්කිසි දැනීමක් එනවා. ඉතින් ඒ දැනීමත් එක්ක තව තව කටයුතු කරගෙන යනකොට අනේ ඉස්සරට වැඩිය පහසුවෙන් පියවර ගණනාවක් සිහිය පිහිටවගෙන යන්න, ඒ වගේම ඉස්සරට වැඩිය පහසුවෙන් උෂ්ම ගණනාවක් සිහිය පිහිටවගෙන ඉන්න මේ තැනත්තට හැකියාවක් දියුණු වෙලා එනවා. හැකියාවක් වර්ධනය වෙලා එනවා. නමුත් එහෙම දියුණුවේ ප්‍රතිඵලයක් විදිහටම ඒ වඩන ප්‍රතිඵල ප්‍රතිපදාවේ ප්‍රතිඵලයක් විදිහටම මොකද වෙන්නේ? අන්න සක්මන නිකන් ඔහේ ඇවිදගෙන යන ස්වරූපයකට හරියට රූකඩයක් ඇවිදිනවා වගේ ස්වරූපයකට, එහෙම නැත්නම් ගෙඩිය පිටින් ඇවිදිනවා කියන ස්වරූපයකට යනවා. ඒ විදිහ ගතියකට යනවා. ඒ වගේම අර හුස්ම තියුණේක හුස්ම සියුම් වෙලා ගිහිල්ලා නැති වෙලා ගිහිල්ලා ඔහේ නිකන් යම් කිසි හෙලිමහණියකට ඇවිල්ලා ඉන්නවා වගේ ගතිය. තමුන් ඔහේ ඉන්නවා, ඔහේ බලාගෙන ඉන්නවා, සිහියේ ඉබේම යොමු වෙලා තියෙනවා කියන ගතියක් දැනෙන්න පුළුවන්. ඒ විදිහේ දෙයක් අහුවෙන්න පුළුවන්. ඉතින් ওই විදිහේ ප්‍රතිපදාවක් වඩාගෙන යනකොට අනේ විදිහ අත්දැකීමක් අපිට ලබන්න පුළුවන් හැකියාවක් තියෙනවා. අන මොකද්ද කෙනෙක් යම් කිසි උත්සාහයක් දරමින් ඉන්දියා. නමුත් ඒ උත්සාහය ප්‍රතිඵලයක් විදිහටම ඒ උත්සාහයේ ප්‍රතිඵලයක් විදිහටම අන උත්සාහ නොකරන තැනකට මේ තැනැත්තා යෙදෙනවා. උත්සාහ නොකරන තැනකට ගමනක යෙදෙනවා. උත්සාහ නොකරන තැනකට යමු වෙනවා. එතකොට දැන් ඒ අවස්ථාව බැලුවොත් නිකන් ඉබේ සිහිය පිහිට වෙන ඉබේ සිහිය පිහිට වෙලා තියෙන අවස්ථාවක් තමයි අපිට යොමු වෙලා තියෙන්නේ, අපිට උදා වෙලා තියෙන්නේ. ඉතින් ඒ අවස්ථාවේදී කෙනෙක් හිතුවොත් කල්පනා කරොත් අන්න මට මේ හුස්ම තියුණ එක නැති වෙලා ගියා. එහෙම නැත්නම් මේ ඇවිදිනවා කියන ස්වරූපේ නිකන් ඒක විදියක නිකන් කලවමක් බවට පත් වුණා. ඔහේ නිකන් ගලාගෙන යන ස්වරූපයකට පත් වුණා. මම නැවතත් අන්න පියවර දිහා බලන්න ඕනේ. කකුලට දැනෙන දැනීම දිහා බලන්න ඕනේ කියලා හිතුවොත්. එහෙම නැත්නම් නැවතත් මම පිඹල හරි කමක් නැහැ. හුස්ම අල්ල ගන්න කිය ඕනේ කියලා හිතුවොත් අන්න මොකද වෙන්නේ? අර උත්සාහ නොකරන තත්වයක ඉඳලා නැවතත් උත්සාහ කිරීමක් මේ තැනත්ත ළඟා කරගන්න උත්සාහ කරනවා. නැවතත් මොනවා හරි කරන්න ඕනේ කියන අදහසක් ළඟා කරගන්න උත්සාහ කරනවා. මොකද වෙන්නේ? අන්න බුදුරජාණන් වහන්සේ කියපු එක අන්තයකට යන්න මේ තැනත්ත උත්සාහ කරනවා. උත්සාහ කරනවා. ඊළඟට අනිත් පැත්තෙන් ගත්තොත් එක්කෝ මේක හරියන එකක් නෙමෙයි කියලා නැකිල්ල දමලා ගහලා යන්න යොමු වෙන්නත් පුළුවන්. මේ හරියන එකක් නෙමෙයි, හුස්ම දිනුන හොඳට දිනුන, ඒක නැති වෙලා ගියා කියලා දමලා ගහලා යනවා. මේ වැඩේ නවත්තලා දාලා යනවා. අන්න මොකද වෙන්නේ? නැවතීමකට යොමු වුණා වගේ ස්වරූපිකුත් එනවා. ඉතින් අර බොහොම අමාරුවෙන් ළඟා කරගත්ත අවස්ථාව, බොහොම අමාරුවෙන් ළඟා කරගත්ත ඒ తত্ত্বය අපි අන්න එක්ක උත්සාහ කිරීමක් තුලින්, එහෙම නැත්නම් නැවතීමක් තුලින් නැවතත් අර මූල් තැනට අරගෙන එන්න අපි උත්සාහ කරනවා. බලන්න, අර අර නවතින්නෙත් නැතුව, උත්සාහ නොකරන්නෙත් නැතුව, නවතින්නෙත් නැතුව, උත්සාහ කරන්නෙත් නැතුව මේ සැඩ වතුර එතර වෙන අවස්ථාවට ආවට මොකද? අන්න මේ තැනත්තා මේක දමලා ගහලා නැකිටලා යන්න, එහෙම නැත්තම් මේ වෙනුවට තව ඊට වැඩිය හොඳ උත්සාහයක් දරන්න යමු වුණොත් අන්න ඒ අවස්ථාව නැති වෙලා යනවා. ඒ ලැබිච්ච අමාරුවෙන් ඒ රැස් කරගත්ත අවස්ථාව නැති වෙලා යනවා. ඉතින් එහෙම වැරදිලා වැරදිලා තමයි මුලින් මේක කරගෙන යන්නේ. ඉතින් එහෙම වැරදිලා වැරදිලා කරගෙන යනකොට කෙනෙක්ට තේරෙනවා අන්න උත්සාහයකින් මෙතෙන්ට ආවට මොකද මෙතනින් පස්සේ උත්සාහයක් දරන්න අවශ්‍යතාවයක් නැහැ. ඉබේ සිහිය පීඨවිලා තියෙන ස්වරූපයක් තියෙනවා. අන්න ඒක අනුමෝදන් වෙන්න පුළුවන් නම් ඒක දිහා ටිකක් අවධානයෙන් බලාගෙන ඉන්න පුළුවන් නම් යම් කිසි ගමනක යෙදෙනවා. ගමනක් තියෙනවා. ඒ ගමන අපි අර බලාපොරොත්තු වෙන ගමන වෙනුවට අන්න යම් කිසි ස්වභාවික ගමනක් තියෙනවා. මේ ස්වභාව ධර්මයේ රිද්මයකට අනුව යම් කිසි ගමනක් තියෙනවා. ඉන්නේ ඒ ගමන තමයි ඔය සැඩ වතුර ඈතර වෙන හරිම ගමන. මේ තණ්හා සැඩ වතුර ඈතර වෙන හරිම ගමන ඕක තමයි. ඉතින් ඕක තමයි ඔය බුදුරජාණන් වහන්සේ පෙන්වන්න උත්සාහ කරන්නේ. ඒ විදිහට ගමනක් යෙදෙන කෙනෙක්ට බොහොම සැහැල්ලුවෙන් මේ ගමන යන්න පුළුවන් හැකියාවක් තියෙනවා. යන්න පුළුවන් හැකියාවක් තියෙනවා. නමුත් ඉතින් අර නැවත නැවත කිරීම තුලින් තමයි අපිට මේ විශ්වාසය දියුණු කරගන්න පුළුවන්. නැවත නැවත මේ පිළිබඳ මේ අත්දැකීම ලැබීම තුලින් තමයි අපිට විශ්වාසය දියුණු කරගන්න පුළුවන්. එහෙම විශ්වාසය දියුණු වෙන කෙනෙක්ට තේරෙනවා අන්න ටිකෙන් ටික යම් කිසි ස්වභාව ධර්මයේ රිද්මයකට අනුව යම් කිසි ගලණයක් දිහාවට අපිව ටිකෙන් ටික යොමු වෙනවා. ඒ ගලණය ඔස්සේ අපේ ඒ කාලේ ගෙවිගෙන යනවා. නොයෙකුත් දේවල් ඉදිරිපත් වෙලා එනවා. රාගේ ඉදිරිපත් වෙලා එනවා. නොයෙකුත් පරණ සිදුවීම් මතක් වෙලා එනවා. ඉතින් ඔය කොයි කොයි දේ ආවත් අන්න ඒ එන ඒවා හැම එකක්ම නැති වෙලා යන ස්වරූපයක් තියෙනවා. එන ඒවා හැම දෙයක්ම යන ස්වරූපයක් තියෙනවා. ඉතින් ඔයක අත්දැක්කොත් තේරෙනවා මෙතෙන්දී අපිට උත්සාහයක් දරන්න දෙයක් නැහැ. නමුත් ඒ වැඩේ කරන කෙනෙක්ට තේරෙනවා අපි නැවතිලත් නැහැ. අපි නැවතිලත් නැහැ. අපි ගමිකසි ගමනක යෙදෙනවා. හැබැයි උත්සාහයක් දරන්නෙත් නැහැ කියලා තේරුම් ගන්න පුළුවන්. ඉතින් එන්නේ ප්‍රතිපදාව අනුමෝදන් වෙනවා නම්, එන්නේ ප්‍රතිපදාවට ඉඩ දෙනවා නම් මේ තැනත්තට බොහොම ලේසියෙන් පහසුවෙන් මේ ගමන යන්න පුළුවන් හැකියාවක් එනවා. මේ සැඩ වතුර බොහොම ලෙහෙසියෙන් පහසුවෙන් එතෙර වෙන්න පුළුවන් හැකියාවක් එනවා. ඉතින් එහෙම හැකියාවක් දිනු කරගන්න තමයි අපි හැමදෙනාම මේ උත්සාහ කරන්නේ. ඉතින් ඕක විවිධ විදිහට පෙන්වන්න පුළුවන්. විවිධ විදිහට පෙන්눔 කරන්න උත්සාහවත් වෙන්න පුළුවන්. ඉතින් අපි බලමු යම්කිසි උපමාවකින් මේක පෙන්눔 කරන්න. දැන් අපි හිතමු යම් කිසි ක්‍රිකටර් කෙනෙක් ඉන්නවා. මේ ක්‍රිකට් ගහන තැනැත්තෙක් ඉන්නවා. බැට්මන් කෙනෙක් ඉන්නවා කියලා අපි හිතමු. මේ තැනැත්තා අන්න යම් කිසි විදිහක මේකේ ටයිම් කරනවා කියලා, ටයිමින් කියන එක අඳුනගත්තොත් මේ තැනැත්තා ගොඩාක් ශක්තියක් යොදවන්නේ නැහැ. ලොකු ශක්තියක් යොදවන්නේ නැහැ. ඒ වෙනුවට අන්න සුදුසු අවස්ථාවේදී සුදුසු බලයක් මෙන්න මේ පන්දුවට ලබා දෙන්න උත්සාහ කරනවා. පන්දුවට ලබා දෙන්න උත්සාහ කරනවා. ඉතින් ඒ උත්සාහයේ ප්‍රතිඵලයක් විදිහට මොකද වෙන්නේ? අන්න හොඳ ක්‍රැකින් සවුන්ඩ් එකකුත් එක්කම අපිට බලන්න පුළුවන් මේ පන්දුව අන්නර හතර සීමාව දිහාවට ඇදීගෙන යන වේගේ. ඇදීගෙන යන වේගේ. එතකොට ඒක ලොකු බලයක් දුන්නෙත් නැහැ. ලොකු බලයක් මගින් නෙමෙයි මේක කරේ. නමුත් අන්න යම්කිසි සුදුසු අවස්ථාවේදී සුදුසු විදිහේ බලයක් දුන්නා. සුදුසු විදිහේ බලයක් දීමෙන් අන්න මොකද කරේ, මේක ටයිම් කරා. මේ සුදුසු අවස්ථාවට ඒ යොමු වුණා. ඉතින් ඒ යොමු වීමේ ප්‍රතිඵලයක් විදිහට අන්න දකින්න පුළුවනි මෙන්න මේ කොච්චර වේගෙන් මේ පන්දුව ගලාගෙන යනවද කියන එක. අන්න ඒ කොච්චර බලයක් අපිට හරි වෙලාවේදී යෙදුවොත් ඒ ප්‍රතිඵලයක් ගන්න පුළුවන්ද කියන එක අපිට දකින්න පුළුවන්. ඉතින් ওই විදිහේ දෙයක් අපේ ජීවිතවලත් තියෙනවා. ඉතින් ප්‍රශ්න ගැටලු ආවට ඒවට වහා වහා විසඳුම් දෙනවා යන වෙනකොට අන්න අපි පොඩ්ඩක් ඒක තියලා තියෙනවා. අර හමස් පෙට්ටියක් කියලා ලොකු සයින්ස් කියන්නේ හමස් පෙට්ටියේ දාලා තියෙනවා. හරි හදිස්සි ප්‍රශ්නයක්. සාමාන්‍යයෙන් අපි අහුවෙන දේවල් එන්නේ දැන් අපිට පිළිතුරක් ලබා දෙන්න ඕනේ. මේ දැන් මේක විසඳන්න ඕනේ. මහා බරපතල අසාධාරණයක් වෙලා තියෙනවා කියලා තමයි ඔය ගොඩක් දේවල් එන්නේ. ඉතින් එහෙම ආපු එකකට අපි කියනවා මේ ප්‍රශ්නේ ප්‍රතික්ෂේප කරන්නෙත් නැහැ. අන්න බාරගෙන හරි ඔන්න අපි බාරගත්තා. ඔන්න නඩුව බාරගත්තා කියලා මොකද කරන්නේ, පොඩ්ඩක් ඕක අර වේටිං ලිස්ට් එකක තියෙනවා. හමස් පෙට්ටි එක දාලා තියෙනවා. හමස් පෙට්ටි එක දාලා තිබ්බහම මොකද වෙන්නේ, අන්න කාලෙත් එක්ක වැත්තොත් 80ක් 90ක් ප්‍රශ්න ඒවා විසින්ම විසඳිලා ඉවරයි. තවත් දෙක තුනකට පස්සේ අරන් බැලුවොත් අයියෝ දැන් නම් ඕක කතා කරලා වැඩකුත් නැහැ, දැන් නම් ඕක විසඳිලා ඉවරයි කියලා අර ප්‍රශ්නේ අරන් ආපු තැනක් තමයි කියනවා. ප්‍රශ්නේ අරන් ආපු තැනක් තමයි මේ විදිහ දෙයක් කියනවා. අන්න එතකොට මොකද වෙන්නේ, අන්න අපි යම් කිසි විදිහක මෙන්න මේ ප්‍රතිපදාව ඉගෙන ගත්තා වෙනවා. මෙන්න මේ සුදුසු අවස්ථාව ඉගෙන ගත්තා වෙනවා. ඊළඟට අර 120ක් විතර ප්‍රශ්න ඉතුරු වෙලා තියෙනවානේ. අන්න ඒවත් පිළිතුරක් එක්කම ප්‍රශ්නේ දකින්න පුළුවන් හැකියාවක් කාලෙත් එක්ක අපිට එනවා. පොඩ්ඩක් ප්‍රශ්නේ පොඩ්ඩක් පැත්තකින් තියලා තිබ්බහම අන්න ඒකෙම ගැට සැඟවිච්ච පිළිතුරකුත් මේක පිටිපස්සේ තියෙනවා. එන්නේ විදිහට අපිට අත් දකින්න පුළුවන්. ඉතින් එන්නේ ඒ ප්‍රතිපදාවක් ගැන තමයි මේ කියන්නේ. එතකොට මුකුත් නැවතිලත් නැහැ. නමුත් උත්සාහයකුත් නැහැ. ඔන්න ඒ විදිහේ ප්‍රතිපදාවක්. දැන් ඔය තව උපමා කතාවක් හෝ දැන් මෙහි තියෙන කොස් ගස්. මේ කැලේ තියෙන කොස් ගස්. එතකොට ඔය රිලවා කියන සතා ගහක මොනම විදිහකවත් ගෙඩියක් එහෙම තියෙන දෙන එකෙක් නෙමෙයි. ඉතින් අර කොස් ගෙඩිය යන්තම් පැහිගෙන එනකොට මොකද කරන්නේ? අර ගහට නැගලා ඉතින් මේ කොස් ගෙඩිය ආහාරයට ගන්න තමයි උත්සාහවත් වෙන්නේ. ඉතින් කොස් ගෙඩියත් ලේසියෙන් අතාරින්නේ නැහැ. අන්න කොහොල්ල තියෙනවා, අර කටුවක් තියෙනවා. ඉතින් මේ උඩ ඉන්න රිලාව මොකද කරන්නේ? ඉතින් අර කොහොල්ල නාගෙන, කොහොල්ල මුළු ඇඟ පුරාම තවරගෙන, මුළු මූණෙම කොහොල්ල ගාගෙන කොහොම හරි බොහොම අමාරුවෙන් අර කොස් ගෙඩිය අන්න සිදුරු කරනවා. සිදුරු කළා ඒ මදුළු ඔන්න එකින් එක ගලවන්න පටන් ගන්නවා. නමුත් හොඳ අමුතු විදිහේ දෙයක් තියෙනවා. මොකද්ද? ඔය ගහ මුල තව රිලවෙක් ඉන්නවා. අර කොස් ගෙඩියට යටින් බිම තව රිලවෙක් ඉන්නවා. මොකද වෙන්නේ? මේක මේ යටට වෙලා බලාගෙන ඉන්නවා. අන්න උඩ රිලව බොහොම අමාරුවෙන් කොහොල්ල නාගෙන ගලවන මදුළු එකක් දෙකක් ඔන්න පහළට බිමට වැටෙනවා. ඉතින් බොහොම සැහැල්ලුවෙන් අර ගහ මුලට වෙලා ඉඳගෙන අන්න ඒ වැටෙන මදුළු ආහාරයට ගන්නවා. ඔන්න ඔය දෙකේ අතර වෙනස තමයි අපිව කියන්න උත්සාහ කරන්නේ. එතකොට අර ගහට නැගලා කොස් කන රිලව වෙනුවට අන්න ගහ මුල ඉන්න රිලවෙක් වෙන්න පුළුවන්ද කියලා බලන්න. ඉතින් ඒක ටිකක් අමාරුයි. අපිට හිතෙනවා නිකන් වැරදි ප්‍රතිපදාවක් කියලා. නමුත් ඔය තියෙන ප්‍රශ්න ගැටළු දිහා බැලුවහම ඒ විදිහේ යම් කිසි උපක්‍රමශීලී විදිහට වැඩ නොකරන කෙනෙක්ට බොහොම අපහසුතාවයකට පස් දෙන්න උත්සාහවත් වෙනවා. පස් දෙන්න හේතු වෙනවා. අන්න අර එනේන විදිහට ඒ අවස්ථාවේ ප්‍රශ්න විසඳන්න ගියොත් බොහොම ගැටලුවකට ලක් වෙන්න පුළුවන්. ඒ වෙනුවට අපි පොඩ්ඩක් ප්‍රශ්නේ පොඩ්ඩක් පැත්තකින් තියලා කියනවා, හරි පොඩ්ඩක් ඉන්නකෝ, අපි ඔක බාරගත්තා, අපි සුදුසු වෙලාවේදී විසඳුමක් දෙන්නම් කියලා. අන්න එතකොට 180ක් මේවා විසඳිලා ඉවරයි. විසඳිලා ඉවරයි. තව 120ක් තියුණත් මොකද, ඒවෙත් ගොඩක් වෙලාවට විසඳුමක් අපිට පේන්න පුළුවන් කාලෙත් එක්ක. ඉතින් ඒ විදිහේ ගමනකට තමයි ඔය පෙන්නුම් කරන්න උත්සාහ කරන්නේ. ඉතින් අපි අදත් මේ විදිහේ ධර්ම දේශනාවක් සිද්ධ කරා. මොකද්ද මේ නවතින්නෙත් නැතුව උත්සාහ කරන්නෙත් නැතුව මේ සැඩ වතුර එතරෙන විදිහ තමයි කියන්න උත්සාහයක් ගත්තේ, කියන්න බැලුවේ. ඉතින් මේ ධර්ම දේශනාව මේ පිරිසටත් එන්නේ විදිහේ නවතින්නෙත් නැතුව උත්සාහ කරන්නෙත් නැතුව යන ප්‍රතිපදාවකට හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
සාදු සාදු සාදු. තෙමන් සන්නේ ස්වාමීන් වහන්සේ අවසරයි. එහෙමනම් අපි ඊගව වැඩකට වැඩට කම සංසුද්ධ කරන්න
ඔබට ඉන්න සුළුසු ලොකු සයින්හසට මං ආරාධනා කරන්නම් ඈ.
තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
හොඳයි නිරෝෂ්.
උදයත් තියෙනවා ස්වාමීන් වහන්ස. උදේ අපිට එක ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙන්නේ. මම එහෙනම් කියවන්නම්. අවසරයි ස්වාමීන් වහන්ස. අද දවසට අපිට එක ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. එහෙනම් ඔබ වහන්සේගෙන් දෙපාර්තමේන්තුව මැද මම ආරාධනා කරනවා අපේ වීක් කරන කමඨාන් සුද්ධ කිරීම වැඩ කටයුතු මේ මෙතනින් ආරම්භ කරන ලෙස. සාදු සාදු සාදු. ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්නේ එවලා තියෙන්නේ ඇත්තටම මේ වෘද්ධ 11ක ස්ටුඩන්ට් කෙනෙක් ඔනාර කියලා ඔනාර මම ඉංග්‍රීසි වලින් තියෙන්නේ මම ඒක එහෙමම කියවන්න ස්වාමීන් වහන්සේ. Venerable Bhante, sitting meditation, time 15 minutes. When I sat down for the sitting meditation, I felt my bottom pressing against the carpet. I noticed that it was hard even with suede carpet. I think suede carpet. When I watched my in-breath, it began with air beginning to suck into my nose. I felt small gusts of air all getting sucked in to make one big gust of air. Towards the middle, I could feel my lungs filling with air. It almost felt heavy. Then a small pause between the in-breath and the out-breath. Afterwards, air was sent back out as my lungs began to feel lighter. I could feel my lungs getting less and less full. And as the breath went back through my nose, it felt inside of my nose warm. The last thing I saw, which I assume is the end, was when almost all the air left my nose completely. And I felt this almost dry feeling. I don't know how to explain that the breath leaves before it started again. As I watched the beginning, the middle, and the end, the middle was the clearest, followed by the beginning, though the end, I'm still not quite sure about it. My mind went off the track multiple times in this meditation. I went off the track for only a few seconds most of the time to different things like animes and songs that I have heard. The shortest time my mind goes off the track is usually near 2 to 3 seconds, with the maximum time lasting for a multiple minutes. Venerable Bhante, please advise me to continue my meditation. Therwan Saranai, Onara, 11 years old.
So only 15 minutes. Within that 15 minutes, fairly good report. So much detail about in-breath and out-breath and the other parts. How does it feel? And some external distractions and coming back. So method is okay. Now you have to think about slowly increasing the time in two ways. One thing is to do 20 minutes if possible instead of 15 minutes in sitting. And second thing is introducing walking meditation. Person like you, in walking meditation, may gather a lot of observations, dramatic observations, and they will be helping in increasing the energy as well as the analytical observation. So this is a very good start. Please continue with sitting and walking diversification as well as increasing the time for walking meditation. Reporting system is okay.
Thank you, sir. Nice one, sir. Can I ask you something? Surangani, අපිට ලිඛිත ප්‍රශ්න ගිපමණයි තියෙන ස්වාමීන් වහන්ස වාචික ප්‍රශ්න වලට අපි යන්න පුළුවන්
හොඳයි
සුරංගනී ඔයාලට කතා කරන්න
තිරුවන් සන්නයි ස්වාමීන් වහන්ස මම ප්‍රායෝගිකව භාවනාව පැය දෙක කරගෙන යනවා සක්මනේදී සක්මන පටන් අරගෙන ටිකක් දුර යනකොට සිතවිලි එනවා ඒ සිතවිලි අතරින් පයේ ස්පර්ශය දකින්න පුළුවන් පරියංකයත් ඒ විදිහටම හුස්ම රැල්ලක් දකින්න කම්පන චංචලත් අඩුයි ඒ වුණාට සිතවිලි බහුලයි සිතවිලි දිහා බලාගෙන ඉන්නවා ඒ හිතියට භාවනාවෙන් වෙනස් වෙලාවට සාමාන්‍ය ජීවිතේදී ගොඩක් වෙලාවට ගෙදර වැඩ කටයුතු ඉවරුනහම ඔය වත්තේ ඒ වගේ ඒවා කරනවා ඒ වගේම මගේ පරණ රුචි අරුචිකම් තාම සින්දු අහන ඒවා ඒ වගේ දේවල් කරනවා ඉතින් ඒවා ගැන මම කරාට මගේ මට ඒක නවත්තන්නත් බෑ නවත්ත ගන්නත් බෑ ඒ වුණාට ඒක වැරද්දක් කියන එක මගේ හිතෙන් යටි හිතෙන් නිතරම මට දොස් කියනවා එතකොට මම හොඳින් වඩා හොඳට යන්නේ මේව නවත්තන්න ඕනයි කියලා තිලාවකට හිතෙනවා දැන් අදත් බනට කිව්ව නැවතිලා හිතෙත් නැහැ උත්සාහ කරන්නෙත් නැතුව ඉන්න ඕන කියලා මට තේරෙන්නේ මං ඒ ප්‍රශ්න ගැන කොයි විදිහටද දකින්න ඕනේ කියලා සතියෙන් ඉන්න නිසා ඒ කරන දේවල් ඔක්කොම දකිනවා ඒ වුණාට විතක ඒ සතියම මට දොස් කියනවා මගේ ශ්‍රද්ධාව ආයේ නැතිද මොනවාද මට තේරෙන්නේ පිළිසරණක් පතන ඔබ වහන්සේගෙන් තේරුවන්
සරණයි භාවනාවේදී ලැබෙන උත්තර ටික ලැබිච්ච නිශීක්ෂණ ටික ලැබිච්ච දත්තයන් ටික ඔක්කොම ප්‍රශ්නයක් කරගෙන තියෙනවා ඒකේ වේ තමයි ඉක්මන් වෙන්න ගියා ඉස්ලාම දැනගන්න මම මේ වැඩ කරනවා කියන එක දකින්න කෙනා කරන කෙනා වෙන්න බෑ එහෙම කරනවන විවේචනයක් එන්න බෑ ඒ නිසා අපි දකින්න කෙනාව අපි මෙතෙක් කල් කරපු භාවනායේ ප්‍රයෝජනයක් ඒ නිරීක්ෂණය කරන කෙනා අපිට ලැබිච්ච අතිරේක ලාභයක් ඒ නිරීක්ෂණය කරන කයට බොහොම හොඳයි නිරීක්ෂණ වර්තාවට ගෙවන්න පොඩ්ඩක් ඉන්න කියන්නේ ඔය නිරීක්ෂණයමයි උත්තරේ වෙන්නේ ඉස්සරහට යනකොට ටිකෙන් 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 ටික ඔක හැදෙනවා ඒකට ඉක්මන් කරන්න හොඳ නැහැ ඉක්මන් කරන්න ගියොත් මේ දත කැඩෙනවා ඒ නිසා ඒ ක්‍රමෙමයි යන්න තියෙන්නේ ඉතින් අර ලැබිච්ච ප්‍රතිඵල ප්‍රශ්නයක් කරගන්න යන්නවා ප්‍රශ්නයක් කරගත්තොත් ක්‍රමසාවිදි හොයන්න ගිහිල්ලා ඇතුළට ලැබෙන ඒ තමන් පිළිබඳව තමන් දකිනා වූ මේ අහිංසක ප්‍රතිඵලය ඔත්තුසේවයක් වෙනවා හතුරෙක් වෙනවා ඉතින් ඒක සිංහලෙන් කියන්නේ සද්ධාව නැහැ කියන එක තමයි ඉතින් තමන්ගේම නිරීක්ෂණ පිළිබඳව තමන්ට සද්ධාව නැහැ ඒක පිළිබඳව වහාම ක්‍රියාත්මක වුණේ නැහැ වහාම ප්‍රතිඵල ලැබුණ නැහැ කියලා ගහපා දෙන්න හදනවා හරි මේ අත්කලමතාණු යෝගයක් ආත්ම ක්‍රමතේ කිරීමක් තියෙන අපි ඔබ දැඟලුවක් නැතත් ওই ටික කොහෙ වෙනවා අපිට තියෙන එක ප්‍රසන්න මනසකින් බලන් ඉන්නවා පදුට්ට මනසකින් බැලුවොත් අපි ගන්න ප්‍රතික්‍රියා හෝ ප්‍රතිකර්ම ඔක්කොම කලබලේ වෙනවා ඒ නිසා ලියන එක හොඳයි අහන එක හොඳයි මොකද කවුරුත් ඉන්නේ ඔතන තමයි එක්කෙනෙක්වත් නැහැ ඔතන ඉක්මවලා 100%ක් මම මෙහෙමයි කියන එක්කෙනෙක්වත් නැහැ මේවා දැකපු නැති බර ගානක් ඉනව බලන්නේ නැති කට්ටිය නම් ඒකද ඉතින් අපිට කරන්න දෙයක් නැහැ අපි ඉන්නේ බලන්නේ නැති කට්ටිය නෙවෙයි දකින්න කට්ටිය දකින්න කියොත් ওই ටිකමයි දකින්නේ සුරංගණී දකින්නෙත් අපි දකින්න ටිකමයි සාකච්ඡාවට යන්න යන්න සුරංගණීට තේරෙයි ඔක්කොමලත් ඔතන තමයි ඉන්නේ කියලා එනිසා ඉක්මන් වෙන්න හදිස් වෙන්න එපා භාවනාවේ ලැබිච්ච නිරීක්ෂණ ප්‍රතිඵල ප්‍රශ්නයක් කරගන්න නැතුව ඉන්න කියලා කියන්න පුළුවන් එච්චරයි
එහෙමයි ස්වාමීන් වහන්සේ ඒ වගේ වෙලාවක උත්සාහයෙන් ඒ වත් හරින්න ඕනකම
ඒ උත්සාහය තනිකර බොරුවක් ඒ උත්සාහය තනිකර චාටුවක් ඒ උත්සාහය තනිකර ෂටගතියක් ඒ උත්සාහය තනිකරම සදාචාරවාදයක් ඕක තමයි අමාරු බෞද්ධයාට සදාර වාචාරවාදීර බම්බු ගන්න කියන්නේ දැන් මේ අපිට තොරතුරු ලැබෙමින් පවතිනවා ඒකට හැඩ ගැහෙන්න ওই කලබල මනසෙන් කරන්න බෑ ඒකට කාලානුරූපව අවස්ථානුරූපව වැඩි වෙනවා ඒකට අවශ්‍ය කරන දැනුම අපි ළඟ සියලු දෙනාගේම සමාකාරව තියෙනවා. ස්මාර්ට් වෙන්න හදනවා. එහෙම නැත්නම් එක්ක සැරේම සදාචාරවාදී වෙන්න හදනවා. ඒ කියන්නේ මේ සදාචාරවාදී කියලා එකට කියන්නේ. ඒක ද්වේෂයකින්මයි සිද්ධ වෙන්නේ. ඒකට බුදුහාම කියලා තියෙන මනස පදුට්ඨ මනස කිය. ඒ විනෝඩ ප්‍රසන්න මනසෙන් ඉන්න කියන එකයි මම නැවතත් කියන්නේ.
අපිට තව කාට හරි ප්‍රශ්න තියෙනවා නම් අත උස්සලා අහන්න පුළුවන් මේ වෙලාවේ. අපිට තව විනාඩි 10ක් විතර තියෙනවා. පුණ්‍ය වගේ මම
තිරුවන් සර්ණයි ස්වාමීන් වහන්සේ. මම පින්දවස්සල වැඩි ප්‍රම කරන්නේ සක්මන් මේ පරණක් භාවනාව කකුලක ප්‍රශ්නයක් කකුලක් කැඩලා හින්දා මට ඇත්තටම භාවනා කරනකොට විනාඩි දෙකකින් තුනකින් වගේ මම මෙතන කියලා හිතාගෙන ඊට පස්සේ හුස්මට මුල් තැන දීලා ආනාපානය මූල කර්මස්ථානෙ කරගෙන යනකොට මට දැනෙනවා මාව නිදහස් තැනකට යනවා වගේ එක දැන් කාලයක් තිස්සේ ඉඳන් දැනෙනවා. එහෙම දැනෙනකොට ඊට පස්සේ මට දැනෙනවා මම මේක මම හිතන්නේ මිටි ඉස්සලක් කියලා තියෙනවා. මම ත්‍රිකෝණාකාරක ඉන්නවා. මා ඊට පස්සේ නිදහසයි හුස්මයි පීරි දෙක යනවා. ඊට පස්සේ තනි පීල්ලකට එනවා. ඊට පස්සේ මේ ළඟදී භාවනාවකදී ඇත්තටම සවනාස මේ ඒ ශබ්දද ඔක්කොම එනවා. ඒ ඔක්කොම මට දැනෙනවා නිකන් පරිධියක් ඇතුලේ ගෝලයක් ඇතුලේ තමා මේ සියලු දේම වෙන්නේ. මට ඒක ඉස්සරණා ශබ්දයක් එනහම කැමාව එකපාරට කැඩලා එළියට ගිහින් එනවා. එතකොට තමයි දැනෙන ශබ්දයක් ආවා. ඒකයි මගේ සතිය කැඩුණා කියලා. දැන් මගේ සතිය කැඩෙන්නේ නැහැ. මම නිදහස් තැනක ඉඳගෙනම ශබ්දද සිතුවිලිද ඒ ඔක්කොම මට දැනෙන එක මම අධ්‍යයනය කරනවාද මම ඒක හිතනව නෙමෙයි මට දැනෙනවා. මට හිතෙන්නේ මගේ දැනින්නේ භාවනාවෙන් පස්සේ ඇත්තටම කියලා. ඒ වෙලාවේ ලොකු නිදහසක ඉඳලා තමයි ඉන්නේ. ස්වාමීන් වහන්සේගෙන් අවවාදයක් පතනවා ඒ ගැන ඉදිරියට යන්න ගමන් කරන්න. තෙරුවන් සරණයි.
මේ දැකින දේ තම පරිධියක් ඇතුළේ ඉන්නවා ත්‍රිකෝණයක් ඇතුළේ ඉන්නවා කියලා මේක ප්‍රමාණ කරන්න ඕ හැඩතල දාන්න අපේ හිත හරිම ස්මාර්ට් වෙනවා. දාපු ගමන් අපි එතන කොටු වෙනවා. අනිත්‍ය සංඥාවට වැටෙනවා. මෙහෙම එකක් ඇත්තේ නැහැ. ඒපේ ඇතුලේ තියෙන මේ ස්වභාවය ඒ ගති ශීඝ්‍ර වෙනස් වෙනවා. නමුත් අපේ චරිත ලක්ෂණ තමයි ඒවට නන් දාන එක. ඒවට හැඩතල දාන එක, වර්ණ දාන එක. හැඩතල වර්ණ තහරන දාපු ගමන් අපි ඒකට කොටු වෙලා හිර වෙනවා. ඒ නිසා ඒ ආටි කියන්නේ නංගං කේවිලි අනන්‍යතාවයක් තීමේ ජඩ වැඩි නතර කරලා බලාගෙන ඉන්නේ කියලා. ඒ බලයින්කොට තේරෙනවා සම්පූර්ණ සමස්තේ වැටෙන වෙලාවක් එනවා. එකක් විතරක් කරන විස්තර කරන බලන වෙලාවක් එනවා. ආන්නේ විදිහට මේ දේන පේන දර්ශනේ රිඩක්ෂනිසම් ඇන්ඩ් සිස්ටම් අප්‍රෝච් වල දෙකට යනවා. ඒ රිඩක්ෂනිසම් වලට ගියාම ඊස්සේ තමයි ඔය නම් වණන් දාන්න හදන්නේ. මේක මෙහෙමයි, මේක හයිඩ්‍රජන්, මේක හීලියම්, මේක කාබන් අනම්මනම් කියලා. නමුත් ඒ හැදිලා තියෙන ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන වල කිසිම නමක් නැහැ. ඔක්කොමලා එකමයි. ඒකට නන්දාගත්ත ගමන් ඉතින් අපිට ආවර්තිතා වගු රසායන විද්‍යාව භෞතික විද්‍යාව හැදෙනවා. ඊට පස්සේ ඉතින් අපි ඒ දේ පැත්තකදීදී අපේ කතන්දරේ අපිට කියනවට ෆැබ්‍රිකේෂන් කියලා නැත්නම් කතාගේ විතිල්ල කියලා. එහෙම නැත්නම් වැල්වට ආරං කියලා. ඉතින් වැල්වට ආරං මෙදිගේ තමයි යන්නේ. වැල්වට ආරම ආරූඩයක් මතක තියානින්න ওই සිද්ධ වෙတဲ့ දේ ප්‍රകൃතියක්. ඉතින් අපිට පුළුවන් ද ප්‍රകൃතියට ආරූඩයක් දාන්න නැතුව නමක් දාන්න නැතුව එහෙම නැත්නම් කියනවනම් නම් කිරීමක් නොකර සංඥාකරණයක් නොකර බලනින්ද එතකොට අපි ගොළු වෙනවා. එතකොට අපේ මතකය බොඳ වෙනවා. අපේ මතකේ වටිනාකමක් නැති වෙනවා. එතකොට අපේ සංනිවේදන ක්‍රමය සම්පූර්ණයෙන්ම කපලා යනවා. අන්න ඒකට අපි හරි බයයි. එතකොට නිකන් ගොළුවෙත් දකපු හීනයක් වගේ තමයි ලෝකේ. දකින්නවා නමුත් කියාගන්න බෑ. ඉතින් එතකොට පේනවා දකින්න නැති එක වඩා හොඳයි කියලා. අපේ හිතේ තරම් ජඩයි. අපේ හිතේ ඒ තරම්ම ජනමාධ්‍යයි. ජඩමාධ්‍යයි අපේ හිතේ ඒ තරම්ම සංඥාකරණේ ඉන්නේ. අන්තිමට සංඥාකරණේ ඇවිල්ලා කාරණාව යටපත් කරනවා. එතකොට ඒ සංඥාකරණේ සිද්ධ වෙන්නේ පෞද්ගලික පරිත්‍රමේ. සත්‍ය සිද්ධ වෙන්නේ විශාල තලයක. ඒ නිසා විශාල තලයක සිදුවෙන සත්‍යයේ මේ අපේ නංවණන් කීම හරහා නම් කිරීම හරහා ඒක පටුවීමක් වෙනවා. ඒ නිසා ඒකට 100%ක්ම සූදානම් ගිහිලා අත්දැකීම කරන්න සටහනක් දාගන්න එකේ ප්‍රශ්නයක් නැහැ. සංඥා කිරුවට ප්‍රශ්නයක් නැහැ. ඒකෙන් අපි සංවේදනය කරන්නේ. නමුත් ඒක අත්‍යවශ්‍යත් නැහැ. එතනින් තමයි සංඥා නිදානානි ප්‍රපංච සංකා කියලා බුදුජානසී දේශනා කරනවා. සංඥාවක් දාපු ගමන් ප්‍රපංච කරනවා. සංඥාවක් දාපු ගමන් කතන්දර ගොතනවා. සංඥාවක් දාපු ගමන් වැල්වට ආරං. ඉතින් ඒ නිසා ඒ සංඥාව නැති තැනට යන්නේක සීදීනස ගැනීමක් වගේ. ඥාන විභාගීය epistemological suicidal කියලා කියනවා. දෙයක් නම් කෙරුවේ නැත්තම් ඒ නම් කිරීම හරහා මම එක් හැදෙනවා. දැන් අතන නම් කර නැති උනොත් මම හැදෙන්නේ නැහැ. සංඥාවක් නැහැ, මතකයක් නැහැ. ඉතින් එතකොට ඕන වෙලාවක් දිහා බලහින්න පුළුවන් පොට්ටෙක් වගේ. ඕන දෙයක් දිහා අහගෙන ඉන්න පුළුවන් බීරෙක් වගේ. ඕන දෙයක් දන්නව හැබැයි කියාගන්න විදියක් නැහැ, ගොළු වෙනවා. ඉතින් ඒක තමයි අපි ඉදිරියට යනට ලකුණ. ඒකේ ලකුණ ඔය පහළ වෙලා තියෙන්නේ. ඒකේ තල්ලුවක් තමයි, ඒකේ උඩුකුර තෙරපුම තමයි ඔය ප්‍රශ්න ඇහෙන ගතිය. ඉතින් එතකොට මම හිතනවා මේ දෙන උත්තරේ දුන්නොත් අපිට විශේෂ විදියකට ප්‍රශ්න දිහා බලන්න පුළුවන්. එතකොට පෞරුෂත්වයේ රුචර්චකම් වල අගයන් ආඩම්බරයන්ගේ විශාල වෙනසක් වෙයි. උත්සාහ කරලා බලන්න කියලා කියනවා.
තිරුවන් සරණයි පුතුන් නිවන් මාර්ගපත් වේවා. තිරුවන් සරණයි.
තිරුවන් සරණයි. තව කාටද ප්‍රශ්න තියෙනවා නම් අතුස්සන්න පුළුවන්. මොකද චුටි වෙලාවක් තියෙනවා. එහෙම නැත්නම් ස්වාමීන් වහන්සේ ගිය පාර අපි අන්තිමටම අහපු ප්‍රශ්න උදේ වලට මම කතා කරන්න ඕන නම් මම දැක මියුට් කරනවා. නැහ් මං අහන්නදී ස්වාමීන් වහන්සේගෙන් ගිය පාර අපි අන්තිමට අහපු ප්‍රශ්න අපේ කනෙක්ෂන් එක මේ කනෙක්ෂන් එකේ ප්‍රශ්නයක් වෙච්ච නිසා අපිට ඇහුන්නේ නැහැ උත්තරේ නම් හරියටම. අවසරයි ඔබ වහන්සේට කරදරයක් නොමැති නම් ඒක පහු අහන්නද කියලා.
හොඳයි.
සක්මන තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. සක්මන කාලය විනාඩි 45ක් 50ක් පමණ. සතිය වර්තමාන මොහොතේ පවත්වමින් සක්මන් කළ අතර ටික වේලාවකින් පූර්ණ සතිය දෙපා වල පමණක් නොපිහිටා අනිකුත් ඉන්ද්‍රයන් කෙරෙහිද ප්‍රකට විය. නමුත් පෙර ආකාරයෙන්ම විදින බවත් අවට ශබ්ද සුලඟගේ වදින බවත් උණුසුම් සීතල මාගේ රූපයේ යතිවන චරණත් බාහිර රූපත් කෙරෙහි සිහිය පවත්වා ගැනීමට හැකි විය. බේසිකලි වර්තමාන මොහොත කෙරෙහි සිහිය පවත්වා ගැනීමට හැකි විය. මේ එන අතර ඒ සිතුවිලි කරදර නොකර සිතුවිලි අතරින්ම සක්මන් කෙරෙහි සිහිය පැවැත්වීමට හැකි විය. ඔබ වහන්සේ දුන් උපදෙස් පරිදි තර්ඩ් පදී නිරීක්ෂණය වන්නේ මාගේ කිසිම ඉන්පුට් එකක් නැතිව සිතුවිලි වලට කය මෙහෙවීමක් සිදුවන බවයි. උදාහරණයක් ලෙස සක්මන් අවසානයේ ඇති පතිත වන සක්මන් අවසානයේ ඇති ටෙලිවිෂන් එකේ පතිත වන මාගේ කකුල් දෙකේ ප්‍රතිබිම්බය දැකීමෙන් පසු සක්මන කරනවා දැනෙන්නේ රූප බලන්නේ වෙන ආකාරය වෙන ආකාරය සතියෙන් ඉතා හොඳින් නිරීක්ෂණය වෙනවා. එය දකින්නෙක් වෙන්න නොදී වීරෙන් දෙපා වලට දැනීම් වලට සතිමත් වෙන්න උත්සාහ කළොත් එම හැරෙන අවස්ථාව ලෝකේ මවට කරකිනවා වගේ දැනෙනවා. කෙසේ නමුත් වර්තමාන මොහොතේ ජීවත් වීමට ඉතා අසීරු බවත් අවට ඇති දේ ඔහේ වෙනස් වෙවි අතීතයට යන බවත් නිරීක්ෂණය වෙනවා. එසේ සිතුවිලි අතරින් සක්මන දිහා වර්තමාන මොහොතේ සිට බලා ඉදදී පිටට ඇති ඇලීම් ගැටීම් සෑහෙන අඩුවන බවත් නිරීක්ෂණය වෙනවා. ඉදිරියදා ජීවිතයේදීත් පිට දේවල් වලට ඇති ඇලීම් ගැටීම් සෑහෙන අඩු බවක් දැනෙනවා. වෙනදා ද්වේෂයට ද්වේෂ වූවාට දැන් එම ද්වේෂයම ද්වේෂය නැති කර ගැනීමට එහෙම නැත්නම් අඩු කර ගැනීමට උදව් වූවා කියා හිතෙනවා. බොහෝ වෙලාවට සිතුවිල්ලකට පමණක් සීමා වෙනවා. තවද එදිනදා ජීවිතයේ සමහර අවස්ථාවල සතිය තීව්‍ර වෙන අතර ඒ වෙලාවට කිසිම ඉන්පුට් එකක් නොමැතිව කරන වැඩේ කරන්න පුළුවන් හැකියාවක් තරමක් දුරට ඇති වී තියෙනවා කියා සිතෙනවා. වරදක් ඇතත් පහදා දෙනෙමින් ඔබ වහන්සේගෙන් දෙපා නැමද ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට සෑම ක්ෂණයකදීම නිවන් සුවම අත් වේවා.
අපිටත් යා ඩිස්ටර්බන්ස් ආවා. ඒ වුණාට මම හිතනවා පණිවිඩය ලබා ගන්න පුළුවන්. ඉතින් මේකේ මේ විශේෂයෙන්ම සුද්ධ කරන්න දෙයක් නැහැ. ඔය යන විදිය හොඳයි. මේ කතා කරන්නේ ඒක සඳහා විශ්වාසය ඇති කිරීමටයි. ඔය ලැබෙන විවේකය, ඔය ලැබෙන හුදෙකලාව, ඔය ලැබෙන විශ්‍රාමයේ තමයි භවනා හරියන බාට තියෙන ලකුණ. ඉතින් යම් වෙලාවක අපිට කරගෙන යන්න සරි බාධාවක් හිරිහැරයක් සංසර්ගයක් එහෙම නැත්නම් සංගණිකාවක් ඇති වුණොත් තමයි ඒ වැඩේ වැරදි කියලා කියන්නේ. එහෙම නැතුව බාධාවක් නැතුව තියෙනවා නම් විශ්වාසය ඇති කරගෙන ඉදිරියට යන්න කියන එක තමයි කියන්න තියෙන්නේ. ඒ ටෙක්නොලොජිකලි බාධා ටිකක් තියෙනවා. ඉතින් ඒක මම හිතන්නේ අපිට ඉන්න දුරස්ස ප්‍රමාණය ඇනිය බලනකොට නැතුව බැරි දෙයක්. ඒ නිසා අපි ඒකට ඉවසලා ඔමිතර ඉදිරියට යමු. දරුවන් සර්.
එහෙමයි ස්වාමීන් වහන්සේ. දරුවන් සර් නේ ස්වාමීන් වහන්සේ. අපිට ප්‍රශ්න නම් එපමණයි අද තියෙන්නේ. තව කාරී ප්‍රශ්න තියෙනවා විනාඩි දෙකක් විතර තමයි තියෙන්නේ. මම හිතන්නේ නැති වෙයි.
සමාප්ත
කරමු. මට උදේ මගේ ඥාක ඉදිරිපත් කරන්න මේ වෙලාවක් තියෙනවා නම් ස්වාමීන් වහන්සේ සක්මණේ සතිය හොඳයි ස්වාමීන් වහන්සේ සක්මණේ සතිය කරගෙන යද්දී මම අද දවසේ ඊයේ දවසේ දෙකේම පටන් ගත්තා බලන්න සිත නොයෙකුත් තැන්වලට දුවනකොට කොහෙද මේකින් නවතින්නේ කියලා මට තේරුම් ගන්න පුළුවන් වුණේ ඒ ගිහිල්ලා නවතින්නේ එදා දවසේ විසඳන්න තියෙන ප්‍රශ්නවල සිත ඒ විදිහට ගිහින් නවතින තැන් කීපයක් විතරයි තියෙන්නේ කියලා තේරුණා. ඒ වගේම ප්‍රශ්නයක් විසඳද්දී සිත ක්‍රියා කරන විදිය දෙය බලාගෙන ඉන්නකොට මම දකිනවා මමයා කොහෙන් හරි આવીත් ඒ ප්‍රශ්න විසඳන ක්‍රියාවලියේ කෙකතෙන් අයිති කරගන්න හදන හැටි. සතිය කියන්නේ ඒ මමයාගෙන් පිට තියෙන දෙයක් බව හොඳටම පැහැදිලි වෙනවා. ඒ විදිහට දකින්න පුළුවන් ගැන සතුටකුත් ඇති වෙනවා. මම මේ කරපු දේ හරිද කියන එක ගැන අවවාදයක් ගන්නයි ප්‍රශ්නය වෙ ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි.
ඕ මේකට දරුවචන් වහන්සේ කියන්නේ විඥානාත්ථಿತಿ කියලා. විඥානයේ කියන එක සකල ලෝකේ පැතිලා තිබුණට ඒකේ ලැබුම් පොළවල් තියෙනවා. සත්ත විඥානාත්ථಿತಿ විඥානේ පිහිටන ටැං වගේ やっ දෙනවා. එයා ගිහිල්ලා ඒවයි තමයි නතර වෙන්නේ. ඒ තැන් තමයි භවයේ වශයෙන් අපි අල්ලන්නේ රුචි අරුචිකම් වශයෙන් පෞරුෂත්ව වශයෙන් එතෙ ඒ විදිහට ප්‍රධාන වශයෙන් මනුස්ස භවයේ දේව භවයේ බ්‍රහ්ම භවයේ නැත්නම් ඒ විඥාන ත්‍රිසං විඥාන ඒ විඥාන ඨිතියක් තියෙනවා. ඒක ෆ්ලෝටින් තමයි. නමුත් අපි ගත්තොත් මේ ඉලෙක්ට්‍රෝනයක් වටේ න්‍යෂ්ටි වටේ කැරකෙන ඉලෙක්ට්‍රෝනවල කැරකෙන මේ ඒවට කියන්නේ කැරකෙන වලයක් තියෙනවා. එයා ඒකෙම තමයි ගත කරන්නේ. ඒකට කියනවා මේ කක්ෂගත වෙනවා කියලා කක්ෂ තියෙනවා. ඒ වගේ විඥාන ඨಿತಿ තියෙනවා. ඒ නිසා මට මගේ විඥාන ඨಿತಿ දැනගත්තොත් අනිත් එක්කනගේ විඥාන ඨිතිය බොහෝ විට අල්ලන්න පුළුවන්. මොකද අපි එකම කල්චර් එකේ හැදිච්ච මිනිස්සු නිසා. ඒ නිසා විඥානේ කිව්වට හැම තැනම සවරම් කෙලින්න පුළුවන්කම තිබුණාට ටිප්පලවල් තියෙනවා. කල්ලි ගහන තැන් තියෙනවා. අන්නේ තැන් අනුව තමයි මිනිස්සු අපි අඳුරගන්නේ. අපි නිතරම බාර් එකට යනවනම් ක්ලබ් එකට යනවනම් සූදු පොළට යනවනම් පල්ලි පන්සලට යනවනම් ඒ අනුව තමයි මිනිස්සු අපිව නම් කරන්නේ. මාළු අල්ලන්න යනවා මාළුකාරයා කියනවා. වඩු පොළට යනවා වඩ්ඩා කියලා කියනවා. ඉතින් වගේ විඥානාත්ථಿತಿ හරි ඉන්ටරෙස්ටිං. එහෙම නැතුව මේ විඥානය කියලා එකක් ඝන බහල වෙච්ච එකක් එහෙම ස්ථාන වශයෙන් කාල දේශ වශයෙන් කොටුවීමක් නැහැ. විඥානේ ලැබුම් පොළවල් තියෙනවා. හිත ගිය තැන ආදර රජ මාලිගාව සෑදේ. ඉතින් ස්ටඩි කරන්න ගියාම මේ අරමුණ කියන්නේ ඒක බලන ටෙලස්කෝප් එක හයි කරන තැන විතරයි. ටෙලස්කෝප් එකේ ඉඳගෙන මෙයා යන යන තැනට ටෝච් එක ගහලා බලන්න ඕනේ. මේ ටෝච් එක ගහිල්ල අපි මේ මානසිකාරයේ සතිය දෙකෙන් තමයි කරන්නේ. යන යන තැන ස්පොට් කරනවා. බලනකොට තියෙන පැටර්න්ස්. ඒ පැටර්න් එකට යන්න බෑ ඒ ස්පොට් එකට ආදරය කෙරුවොත්. ඒ ස්පොට් එක නියුට්‍රල් වෙන්න ඕනේ. හැබැයි ස්පොට් එක දැනගන්න අසුලුව ස්පොට් කරන සුළු ගතිය තමයි ආර්ය පරිශ්‍රණ කියලා කියන්නේ. ඉතින් එක්කෙනෙක් කරත් සියලු මානවයට අයිති ඒ කරන එක්කනට අපි කියනවා කොන්ෂස් සාමි කියලා. එයා ඒ දැනගත්තට පස්සේ තියෙන මේ මනුස්සය ඇතුළේ තියෙන එකම ඇබ්බැහියක් අපි සාමාන්‍ය තිරිසන් සත්තුන්ගේ වගේ ඒක සාජාසියක් වෙලා නැහැ තව. හැබැයි අබ්බැහියක් තියෙනවා. ඉතින් ඒක සර්වචන්නාංශය ඇල්ලුවා. අල්ලලා පෙන්නලා දුන්නා මෙන්න මේ තැන් වල තමයි ඔයා ගිලා ටැග් ගහන්නේ, මෙට්ට හිවෙන්නේ, කල්ලි ගහන්නේ. ආන්නේ ටික දැනගත්තට පස්සේ හරි ලේසි එයාගේ හැසිරීම මේ ප්‍රෙඩික් කරන්න ඉතිව පරීක්ෂණය අපි වෙනුවෙන් දිගට කරන්න කියලා අපි මතක් කරනවා.
ස්වාමීන් වහන්සේ
තෙරුවන් සරණයි. හොඳයි අපිට අපේ වෙලාව ඇවිල්ලා
ස්වාමීන් වහන්සේ